අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝවන් දුවේ පුතේ අපි අද දහශ්‍රේණී විද්‍යාවිෂය තුලින් කතාවට ලක් කරමින් තිබුණු ජෛව ලෝකයේ ඒකකයේ අවසාන මාතෘකාවටයි ඇවිල්ලා ඉන්නේ. අපි එහෙනම් මේ වෙනකොට ඔබත් එක්ක එකතු වෙලා තිබුණා නූතන වර්ගීකරණයට අනුව අධිරාජධාන තුනේ වර්ගීකරණේ ආකියා, බැක්ටීරියා සහ යුකැරියා කියන අධිරාජධානි තුන. ඒ වගේම ඒ මුලම කතා කර ආකියා, බැක්ටීරියා කියන අධිරාජධානි පිළිබඳව, ඒ වගේම යුකැරියා අධිරාජධානී අපි නැවත බෙදාගත්ත තවත් රාජධානි වලට ඒ රාජධානි තුනක් පිළිබඳව සහ හතරෙන් රාජධානි කොටසක් විදියට අපි ඇනිමාලියා රාජධානි අපෘෂ්ඨවංශී සත්ත්ව කොට්ටාස පිළිබඳවත් සාකච්ඡාව මේ වෙනකොට අවසන් කරලයි තියෙන්නේ. අපිට අද ඉතිරි වෙලා තියෙන්නේ ඇනිමාලියා රාජධානි පෘෂ්ඨවංශී සතුන් පිළිබඳව කතා කරන්න. ඔබට මතක ඇති සතුන් අපි බෙදුවා කුඳුවැට පෙළක් තිබීම සහ නොතිබීම මත කොටස් දෙකකට. කුඳුවැට පෙළක් නැති අය අපි බෙදුවා අපෘෂ්ඨවංශීන් කියලා. කුඳුවැට පෙළක් ඇති අය බෙදුවා පෘෂ්ඨවංශීන්. පෘෂ්ඨවංශීන්ට අපි කියනවා වර්ටිබ්‍රේටාවුන් කියලා. අද දවසේ අපි කතා කරන්නේ එහෙමනම් මෙන්න මේ වර්ටිබ්‍රේට්ස්ලා එහෙම නැත්නම් පෘෂ්ඨවංශීන් සම්බන්ධව. අපි මුලින්ම බලමු පුතේ මේ පෘෂ්ඨවංශීන්ගේ තියෙන මූලික ලක්ෂණ මොනවද කියලා. එහෙනම් ඉතාම පැහැදිලිව පුතේ පෘෂ්ඨ රජ්ජුවක් හෙවත් මේ කොඳුවැට පෙලක් තියෙනවා ඒගොල්ලන්ගේ පෘෂ්ඨීයව ශරීරේ. ඒ කියන්නේ පිටපැත්තර වෙන්න. උදරය කියන්නේ බඩ පැත්ත. එහෙනම් පිටපැත්ත කියන්නේ ඊට විරුද්ධ පැත්ත. ඒ වගේම ඒ පෘෂ්ඨ රජ්ජුවත් එක්කම ස්නායු රජ්ජුවක්. අපි සරලව කිව්වොත් අපේ මේ සුසුම්නාව අන්න ඒ වගේ ස්නායු රජ්ජුවක් පීටනවා. ඒ වගේම මේ අයගේ එහෙම නැත්තම් පෘෂ්ඨවංශී සතුන්ගේ උදරීය පැත්තේ කියන්නේ බඩ පැත්තේ හෘදය පීටනවා. එතකොට අපි කියන උදරීය හෘදයක් තියෙනවා කියලා. ඒ වගේම පෘෂ්ඨවංශී එහෙම නැත්තම් මේ වර්ටිබ්‍රේටාවන්ගේ පොදු ලක්ෂණයක් වශයෙන් පුතේ ශ්වසන වායු හුමාරුව සඳහා පැලුම් පේලියක්. අපි ඒකට කියන්නේ ජලක් ලෝම පැලුම් කියලා. එහෙම දකින්න පුළුවන් පොදු ලක්ෂණයක් විදියට. ඊළඟට ආහාර ජීර්ණ පද්ධතිය මුකෙන් ආරම්භ වෙලා අවසන් වෙන්නේ අපි දන්නෝ ගුදෙන්. මෙන්න මේ ගුද විවරයටත් පිටුපසට වෙන තෙක් කොටසක් පෙන්නුම් කරනවා. අපි ඒකට කියනවා අපර ගුද වලිගය කියලා. එහෙමනම් මෙන්න මේ මූලික කොටස් ටික, ඒ කියන්නේ පුෂ් රජ්ජුවක් පුෂ්ටියව තියෙනවා, ස්නායු රජ්ජුවක් තියෙනවා, උදරීය හෘදයක් තියෙනවා, ජලක් ලෝම පැලුම් තියෙනවා, අපර ගුද වලිගයක් පිහිටනවා. මෙන්න මේ රූපයක ඔබට ලක්ෂණ දැක ගන්නත් පුළුවන් ඔබේ පෙළ පොතේ. මෙන්න මේ කියපු මූලික ලක්ෂණ ටික පුතේ පෘෂ්ඨවංශී සත්ව කාණ්ඩයේ සියලුම සතුන් තුළ දකින්න පුළුවන්. අපි මේ පෘෂ්ඨවංශී සත්ව කොට්ටාසය තවදුරටත් කාණ්ඩ පහක් පිළිබඳව, එහෙම නැත්නම් අපි අධ්‍යයනයේ පාසුවට තවත් කාණ්ඩ පහකට බෙදලා අපි ඉගෙන ගන්න. මේ කාණ්ඩ ටිකත් අපි කිසියම් පිළිවෙලකට මතක තියාගත්තම ඉතා ප්‍රයෝජනවත් වෙනවා පුතේ. අපි මුලවම පාඩම ඉගෙන ගත්තා ජීවය බිහිවුනේ ජලය තුළ, ඒ කියන්නේ සාගරේ. ඊළඟට ක්‍රමයෙන් තමයි පරිණාම වෙලා මේ සංකීර්ණ විවිධත්වයක් සහිත ජීවීන් ඇති වුණේ කියලා. ඒ වගේම පුතේ සතුනුත් එහෙනම් ආරම්භයේ හිටියේ, පරිණාමයේ මුල් අවදී හිටියේ සාගරේනේ. සතුන්ව පරිණාමයත් එක්ක ගොඩබිමටත්, ගොඩබිමෙන් නොනැවතී වායු පරිසරයටත් ආදී වශයෙන් පරිසර ජය ගන්න ගිය ගමනක්සේ අපි සලකමු. එහෙම සැලකුවොත් හොඳින්ම ජලය තුලම ජීවත් වෙන්න අනුවර්තන පෙන්නන පෘෂ්ඨවංශී සත්ව කාණ්ඩයේ විදිහට අපිට හම්බ වෙනව නේද පුතේ, පිස්කේස් කියන කාණ්ඩය. එහෙනම් ඔන පළවෙනි පෘෂ්ඨවංශී කාණ්ඩය පිස්කේස්. ඊළඟට අපිට හම්බ වෙනවා ජීවිතයේ මුල් අවධිය ජලයේ ඉඳලා දෙවෙනි අවධිය ගොඩබිමට ඇවිල්ලා ජයගත්ත කණ්ඩායම. එහෙමනම් මුලින්ම ගොඩබිමට පැමිණි කණ්ඩායම විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ මොන කණ්ඩායමද පුතේ? ඇම්ෆිබියාව. ඊළඟට අපි මතකයට ගමු ගොඩබිම ජීවිතයට ඉතාම හොඳින් අනුවර්තනය වුණු වංශය. කවුද? රෙප්ටීලියා ජීව කාණ්ඩය, සත්ව කාණ්ඩය. ඊළඟට එතනින් නොනැවතී ඊළඟට පරිණාමය වුණා වායු පරිසරය ජය ගන්න. ඒ කාණ්ඩය අපි හඳුන්වන පුතේ ආවේස් කියලා. ඊළඟට ජලයත් භෞමික පරිසරයත් එවැගේම වායු පරිසරයත් කියන තුනම ජයගත්ත කණ්ඩායම විදිහට අපිට සලකන්න පුළුවන් පුතේ මැමලියා කියන සත්ව කාණ්ඩේ. එනා අපි පෘෂ්ඨවංශී සත්ව කාණ්ඩ විදිහට ඉගෙන ගන්න කාණ්ඩ ටික නැවත මතක් කරමු. පිස්කේස්, පිස්කේස් කියන්නේ පුතේ මත්සයෝ. ඊළඟට ඇම්ෆිබියාවෝ, ඒගොල්ලන් තමයි මුලින්ම ගොඩබිමට ආපු අය. ඒ අය අපි හඳුන්වන සාමාන්‍ය විවරයේදී උභයජීවීන් කියලා. ඊළඟට තුන්වෙනි සත්ව කාණ්ඩය පෘෂ්ඨවංශී සත්ව කාණ්ඩයේ රෙප්ටිලියා, අපි සාමාන්‍ය විවරයේදී කියන උරගයෝ. ඊළඟට හතරවෙනි පෘෂ්ඨවංශී කාණ්ඩයේ ආවේස්, අපි සාමාන්‍ය විවරයේදී කියන පක්ෂීන්. පස්වන පෘෂ්ඨවංශී සත්ව කාණ්ඩය මැමලියා, ඔබ අපි සාමාන්‍ය විවරයේදී හඳුන්වන්නේ පුතේ ශීරපායින් කියලා. අපි එහෙනම් බලමු මේ එක් එක් කාණ්ඩය පිළිබඳව තරමක් සවිස්තරව. එහෙනම් පුතේ පිස්කේස් කියන අය අයිති වෙන්නේ අපි දන්න හඳුනන මත්සයෝ අඩංගු කාණ්ඩේ තමයි පිස්කේස්. එතකොට මේ මත්සය අපට කරදිය සහ මිරිදිය කියන පරිසර දෙකේදීම දකින්න පුළුවන්. ඒ මත්සයන් අතර සමහර මත්සෙන්ගේ පුතේ අස්තිමය අභ්‍යන්තර සැකිල්ලක්, සමහර අයට තිනෝ අස්ති වෙනුවට කාටිලේජ වලින් සකස් වුණු සැකිල්ලක්. ඔබ කාටිලේජ ගැන දන්නවා? දරුව බොහෝ අය අපි හිතනවා කුකුල් මස් අනුභව කළා ඇති. ඒවයි තියෙනවා අස්තිවල තරම්ම හයිය නැති, හැබැයි සාමාන්‍ය මස් කොටස් වල වඩා හයිය කොටස්. ඒ තමයි පුතේ මාංශපේශි අස්තිවලට බැඳෙන කොටස්. ඒව ඇත්තරම කාටිලේජ. ඊළඟට අපි බලමු මේ මස්සෙන්ගේ පොදුවේ සැලකුවාම දක්න ලැබෙන ලක්ෂණ අතර. එහෙනම් අපිට කියන්න පුළුවන් අස්තිමය හෝ කාටිලේජමය සැකිල්ලක් තියෙනවා අභ්‍යන්තරේ. ඒ වගේම යාලගේ මූලික හැඩයක් තියෙනවා පුතේ දේහයට. ඒ අය ජීවත් වෙන පරිසරය අපිට පැහැදිලි ජලය තුලනේ. එහෙනම් ජලය තුල සංචරණය කරනකොට ඒ චලිතයට විරුද්ධව ජලයෙන් ප්‍රතිරෝධී බලයක් එන්න පුළුවන්. අපි ඒ ප්‍රතිරෝධී බලය මැඩපවත්වන්න නම් කිසියම් වස්තුවක් ජලය තුල චලනය කරවද්දී දෙපස්ස සිහින් කළා යෙදුවොත් හරියනවා. එහෙනම් ඒ හැඩය නේද මේ මත්සෙන්ට තියෙන්නේ. අපි හැඩයට කියනවා අනාකූල හැඩය කියලා. එහෙම නැත්නම් තර්ක රූපී හැඩය කියලා. එහෙනම් මත්සයන්ට තියෙන පොදු ලක්ෂණය. ඊළඟ මත්සීන්ගේ පුතේ එහෙම නැත්නම් පිස්කේස්ලාගේ දේහය කොරපොතු වලින් ආවරණය වෙනවා. හැබැයි අර කාටිලේජමය සැකිල්ලක් තියෙන අයගේ කොරපොතු වෙනුවට රළු කොරල කියන ඝනකම් සමක් දකින්න පුළුවන්. ඊළඟ පීනීම සඳහා සහ සන්තුලනය වෙනුවෙන් සංචරණය කරන්න සහ සමතුලිතතාවය රැක ගැනීම වෙනුවෙන් එයාලට වරල් පිහිටනවා. ඊළඟ ජලයේදී සිදුවන සියලුම කම්පන අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්න මෙයාලාගේ පෘෂ්ඨියව එහෙම නැත්නම් දෙපස ශරීරයේ අංශ රේඛා කියලා පද්ධතියක් පිහිටනවා. ඒ වගේ මෙයාලගේ හෘදයේ තියෙන කුටීර දෙකයි. ඒ කියන්නේ කර්ණිකාවක් සහ කෝෂිකාවක් විතරයි. මෙයාලා පූර්ණ කාලීන ජලයේ ජීවත් වෙන පිරිසක් විදියට ජලයේදී ශ්වසනය කරන්නට පුළුවන් වෙන්න ඕන. අන ජලයේදී වෙච්ච ඔක්සිජන් ශ්වසනය කරන්න පුළුවන් ශ්වසන අවයවයක් විදියට කර්මල් හෙවත් ජලක්ලෝම මෙයාලට පිහිටනවා. ඒ වගේම පරිසර උෂ්ණත්වයත් එක්ක ශරීර උෂ්ණත්වය වෙනස් වෙනවා. නියතාගයක් නෙමෙයි. ඒ නිසා අපි කියනවා පුතේ මෙයාලට චලතාපී සතුන් කියලා. ඊළඟට මෙයාලගේ ඇස්වල ඇසිපිය පිහිටීමක් අපිට දකින්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් අපි කතා කරේ පුතේ පිස්කේස් කියන පෘෂ්ඨවංශී සත්ව කාණ්ඩය පිළිබඳව. අපි ඊළඟට බලමු පෘෂ්ඨවංශී දෙවන සත්ව කාණ්ඩයේ විදිහට ඇම්ෆිබියාවෝ, හෙවත් අපේ සාමාන්‍ය විවරදී අපි කියන උභයජීවීන් කියලා. හතර මේ උභයජීවීන්ගේ අපට පැහැදිලිවම උදාහරණ වශයෙන් කියන්න පුළුවන්. උදාහරණත් එක්ක කරුණ මතක තියාගන්න එක ඔබට පහසුයි පුතේ. එහෙනම් ගෙම්බා, මෙඩියා, සලමන්දරා, නූට්ටා, ඒ වගේම පණු ගෙම්බා කියන සත්තු තමයි අයිති වෙන්නේ. එහෙනම් ජීවි පරිණාමයත් එක්ක අපි සලකා බලද්දි පුතේ මම අවස්ථා කීපයක්ම ඔබට මතක් කළා. පෘෂ්ඨවංශී සතුන් අතර ගොඩබිමට මුලින්ම ආපු කණ්ඩායම විදිහට තමයි සලකන්න පුළුවන්. අපි එහෙනම් ඔවුන්ගේ මූලික ලක්ෂණ බලමු. එහෙනම් ජීවන චක්‍රය සම්පූර්ණ කරද්දි මුල් කොටස ජලයේත්, ඉතිරි කොටස ගොඩබිම නැත්තම් භෞමික පරිසරයේ ගත කරනවා. ගොඩබිමේ ඉන්න කොටසේදී සහ ජලයේ ඉන්න කොටසේදී රූපය පැහැදිලිව වෙනස් ආකාරය. ඒ නිසා අපි කියමු බහුරූපීතාවයක් පෙන්වනවා කියලා. නැත්තම් රූපය වෙනස් වෙමින් යනවා කියලා රූපාන්තරණයක් පෙන්වනවා කියලා කියන්නත් පුළුවන්. බහුරූප නෙමෙයි ඇත්තටම රූපාන්තරණයක් කියන එක තමයි වඩා ගැළපෙන්නේ. ඒ වගේම මේ අයගේ සමේ බොහෝ ග්‍රන්ථි, එහෙම නැත්නම් ශ්‍රාවණිකුත් කරන ඒ ග්‍රන්ථි පිහිටීමක් තියෙනවා. තෙත සෙවලමේ සමක් තමයි දකින්න පුළුවන්. අනිවාර්යයෙන්ම කොරපොතු පිහිටීමක් දකින්න නැහැ. ඒ වගේම මේගොල්ලන්ගේ සංචරණය සඳහා ඇඟිලි පහ සහිත ගාත්‍රා සැකිල්ල පාවිච්චි කරනවා. ජලයේ පිහිනනකොට විශේෂයෙන්ම ගෙම්බා වගේ සත් එක්ක අපි සැලකුවොත් එයාලගේ ඇඟිලි අතර බැඳි පටල පිහිටමකුත් දකින්න පුළුවන්. ඊළඟට හෘදයේ තියෙන කුටීර 3යි. කුටීර 3 කොහොමද? කර්ණිකා දෙකක් සහ එක් කෝෂිකාවක් වශයෙන්. ඒ වගේම මෙයාලට ශ්වසනය කරන්න අවයව විදියට නැත්නම් ශ්වසන පෘෂ්ඨ විදියට ගොඩවීමේදී පෙනහළු උදව් වෙනවා. ඒ වගේම තෙත සම හරහත් පුළුවන්. ඒ වගේම මුඛය හරහත් ශ්වසනය කරන්න පුළුවන්. ඒ වගේම මේ උභයජීවී නැත්නම් ඇම්ෆිබියා කාණ්ඩයටත් ශරීරයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය සමග වෙනස් වෙනවා. ඒ නිසා අපි ඒගොල්ලොත් හඳුන්වනවා චලතාපී සතුන් විදියට. අපි ඊළඟ අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩය විදියට ගමු රෙප්ටීලියා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය විවහාරදී සඳහන් කරන උරගයෝ. මම කලින් මතක් කළා මේ උරගයෝ කියන සත්ව කාණ්ඩය පුතේ ගොඩවිම එහෙම නැත්නම් භෞමික ජීවිතයට ඉතාම හොඳින් අනුවර්තනය වුණු සත්ව කාණ්ඩයේ විදියට. නමුත් මේ අය අපිට හමු වෙනවා පුතේ භෞමික පරිසරයේදීත් හමු වෙනවා, ඇතැම් විට මිරිදියේත් හම් වෙනවා, කරදියේත් හම් වෙනවා. ඔබට උදාහරණ කිව්වම ඒක පැහැදිලි වේවි. එනම් භෞමික පරිසරයේදී අපිට හම් වෙනවා සර්ප විශේෂ, කටුස්සා, කබරගොයා, තලගොයා වගේ අය. ඇත්තටම කබරගොයා ජලයේදී දකින්න පුළුවන්. අපිට හරියටම කියන්න අපහසුයි. නමුත් ජලයේදී බොහෝ සෙයින් අපිට හම් වෙන රෙප්ටීලියා කාණ්ඩයට අයත් සතුන් තමයි ඉබ්බා, කැස්බෑව වගේ සත්තු. ඒ වගේම කිඹුලා. කොහොම නමුත් මේ හැම සත්වයකම පුතේ බිත්තර දාන්නේ ගොඩබිම වියලි ස්ථානවල. ඉතාම පැහැදිලි ලක්ෂණයක්. මේ අයගේ සමේ ග්‍රන්ථි පිහිටන්නේ නැහැ වියලි. ඒ වගේම කොරපොතුලින් ආවරණය වෙනවා. සංචරණය සඳහා කොටසක් අය පාවිච්චි කරන පුතේ පංචාංගුලික එමෙත් ඇඟිලි පහේ සැකැස්ම සහිත ගාත්‍රා. සර්පය කොට්ටාසය ගත්තොත් එහෙම ඒ අයට පුතේ සංචරණ උපාංග විදියට එහෙම ගාත්‍රා නැහැ. ඒ වෙනකොට කොරපොතු ආධාරයෙන් තමයි සංචරණය කරන්නේ. රෙප්ටීලියාවන්ගේ පුතේ හෘදය කර්ණිකා දෙකක් තියෙනවා. අසම්පූර්ණව බෙදුණු කෝෂිකාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ රෙප්ටීලියාවන් ශ්වසනය සඳහා යොදා ගන්න අවයවය වෙන්නේ පෙනහළු. රෙප්ටීලියාවන්ගේ පුතේ ශරීර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය සමග වෙනස් වෙනවා. එනම් මෙයාලට අපිට දෙන්න පුළුවන් නම් මොකද්ද පුතේ? චලතාපී සතුන්. අපිට මීට පෙර කතා කරපු පිස්කේස්ලා ඇම්ෆිබියාව කියන දෙගොල්ලන් පුතේ ඒ ජීවීන්ගේ ඩිම්බ සහ ශුක්‍රාණු එහෙම නැත්නම් ජන්මාණු එකතු වීම හෙවත් සංසේචනය සිද්ධ වෙන්නේ බාහිර පරිසරයේදී. මේ රෙප්ටීලියාවන්ගේ පුතේ අභ්‍යන්තර වශයෙන් තමයි සංසේචනය සිදු වෙන්නේ. ඒකත් විශේෂ ලක්ෂණයක්. අපි ඊළඟ කතා කරමු ඊළඟ පෘෂ්ඨවංශී සත්ව කාණ්ඩය පිළිබඳව. ආවේස් කියන සත්ව කාණ්ඩය. එහෙනම් අපි දන්න පක්ෂීන් කියන සතුන් අයිති වෙන කාණ්ඩය තමයි පුතේ ආවේස්ලා කියන්නේ. එහෙනම් අපිට කියපු ගමන් මතක් වෙනවා ඔවුන්ගේ දේහය ආවරණය වෙන්නේ පිහාටු වලින්. මේකත් එක්ක අපිට තව ආපසු මතක් කිරීමක් කළොත් පිස්කේස්ලාගේ සම ආවරණය වුණේ පුතේ කොරපොතු හෝ රළු කොරල වලින්නේ. ඊළඟට ඇම්ෆිබියාවන්ගේ එහෙම කොරපොතු නැහැ, තෙත සමක් තිබුණා ග්‍රන්ථි සහිත. රෙප්ටීලියාවන්ගේ පුතේ අන්න වියලි සමක් තිබුණා, ඒ වගේම කොරපොතු වලින් ආවරණය වුණා. ඊළඟට ආවේස්ලා ගත්තාම ඒ අයගේ පුතේ සම වැඩි කොටසක් ආවරණය වෙන පිහාටු වලින්, හැබැයි කොරපුතු පිහිටීමක් තියෙනවා පාදවල සීමාවේ විතරක්. අපි ඊළඟට බලමු එහෙනම් මේ අයගේ තියෙන අනෙකුත් ආවේනික ලක්ෂණ මොනවද කියලා. පියාසර කිරීම කියන සංචරණ ක්‍රමය අනුගමනය කරන්නම් පුතේ දේහය සැහැල්ලු වෙන්න ඕන. ඒ නිසා අස්ථි ඇතුලේ කුහර සහිත වෙලා සැහැල්ලු අස්ථි පද්ධතියක් තමයි පිහිටන්නේ. ඒ වගේම වාතය තුලින් සංචරණය කරන හින්දා වාත ප්‍රතිරෝධය මැඩගෙන යන්න පක්ෂීන්ගේත් පුතේ නැත්නම් ආවේස්ලාගේත් දේහයේ අනාකූල හැඩයක් ගන්නවා. ඒ වගේම සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා සැකැස්ම භාවිතයට ගන්නවා. ඇවිදින කොට පුතේ ගාත්‍රා එහෙම නැත්නම් පරගාත්‍රා පාවිච්චි කරනවා. පියාසර කරද්දී එයාලගේ පූර්ව ගාත්‍රා තමයි පුතේ පියාපත් බවට විකාශනය වෙලා තියෙන්නේ. ඊළඟට ඇසිපිය සහිතයි. ඒ වගේම හොඳ තියුණු දෘෂ්ටියක් තියෙනවා. ඔබ හොඳටම දන්නවා කුස්සෙව්ගේ පෙනුම කොහොමද කියලානේ. ඉතාම ඈත තියෙන සියුම් දෙයක් වා පේන දෘෂ්ටියක්. ඒකයි තියුණු දෘෂ්ටියක් ආවෙස්ලට තියෙනවා කියලා අදහස් කරන්නේ. අපි මෙතෙක් කතා කරපු සත්ව කාණ්ඩවලට වඩා මේ අයගේ මුඛයේ වෙනසක් තියෙනවා. මුඛයේ දත් වෙනුවට පුතේ එක් එක් භෝජන රටාවට නැත්නම් භෝජනය සඳහා ගන්න ආහාර වර්ගයේ හැටියට ගැලපෙන ආකාරයේ හොටයක් සහිතයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් ධාන්‍ය ආහාරයට ගන්න පුළුවන් වෙන්න ගිරවෙකුට තියෙනවා පුතේ වක් වූ හොටක්. ඊළඟට මාළු ඩැහැ ගන්න පුළුවන් විදියට ඇතැම් කොකුන් විශේෂවලට ඉතාම දිග හොටයක් පිහිටනවා. ඊළඟට පැණි උරාබන, මල් පැණි උරාබන පක්ෂීකුට ඒ මල් පැණි තියෙන පුෂ්පයේ ස්ථානය දක්වාම යවන්න පුළුවන් සිහින් හොටක් පිහිටනවා. ඔය ආකාරයෙන් තමයි හොටේ පිහිටීම තියෙන. ආවේශලගේ පුතේ හෘදය බැලුවොත් හෘදේ කුටීර හතරක් පැහැදිලිව තියෙනවා. ඒ කියන්නේ අපේ වගේමයි කර්ණිකා යුගලක්, ඒ වගේම කෝෂිකා යුගලක් තියෙනවා. ඒ වගේම ආවේශලා අනිකුත් පෘෂ්ඨවංශී මීට පෙර කතා කරපු කාණ්ඩ තුන වගේ නෙමෙයි ශරීර උෂ්ණත්වයේ සම්බන්ධව ක්‍රියාකාරීත්වය. පරිසර උෂ්ණත්වයේ සමග ශරීර උෂ්ණත්වය වෙනස් කරගන්නේ නැහැ. ඒ නිසා අපි කියන අචලතාපී කියලා. එහෙනම් මෙතන පෙර කතා කරපු ආවේශලා, ඇම්ෆිබියාව සහ රෙප්ටිලියාව කියන ඒ පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ තුනම චලතාපී පුතේ. ආවේශලා හෙවත් පක්ෂීන් අචලතාපී. ඊළඟට දරුවනේ අපි බලමු පෘෂ්ඨවංශී අවසාන සත්ව කාණ්ඩය මැමීලියා. කියපු ගමම ඔබට මතක් වෙනවා ශීරපායින් තමයි අපි මැමීලියා කියලා හඳුන්වන්නේ. එමනම් මේ සත්ව කාණ්ඩයට, පෘෂ්ඨවංශී මැමීලියා කාණ්ඩයට අයිති වෙන කට්ටියට අපිත් අයිති. ඒ වගේම ඔබ දන්න උනාපුළුවා, වඳුරා, ඔරංඔටන්, ගෝරිල්ලා, චිම්පන්සියා, මුවා, ගවයා, ගෝනා, ඒ වගේම ජලයේ ජීවත් වන ඩොල්ෆින්, ඒ වගේම තල්මසා කියන සතුනොත්, වාය පරිසරය ජයගත්ත වවුලත් අයිති වෙනවා පුතේ මේ සත්ව කාණ්ඩයට. ඊළඟට මේ සත්ව කාණ්ඩයේ, මැමීලියා සත්ව කාණ්ඩයේ ලක්ෂණ විදිහට ගත්තොත් රෝම වලින් තමයි පුතේ දේහය ආවරණය වෙන්නේ. එහෙම නැත්නම් සම ආවරණය වෙන්නේ. සමේ පැහැදිලිවම රෝම කූප, ඒ වගේම ග්‍රන්ථි විදියට පීඨනවා පුතේ ස්වේදේ නැත්නම් දහඩිය නිපදවන ග්‍රන්ථි, ඒ වගේම තෙල් විදියට අපි කියන ස්නේහය නිපදවන ග්‍රන්ථි විදියට ස්නේහස්රාවි ග්‍රන්ථි, නැත්නම් අපි කියන ඒ ස්නේහස්රාවි ග්‍රන්ථි වල නිපදවන ඒවාට සීබම් කියලා. ඒතර සීබම් නිෂ්පාදනයේ ග්‍රන්ථි පීඨනවා. ඊට අමතරව පුතේ මේ සත්ව කාණ්ඩේ කුඩා සතුන් මවු සත්වයින්ගෙන් කිරිබීල තමයි වැඩෙන්නේ. ඒ නිසා ස්තන ග්‍රන්ථි කිරි නිෂ්පාදනය කරන්න මේ අයට තියෙනවා. ඊළඟට පැහැදිලිවම පුතේ මේ බාහිර කම්පෙති දකින්න පුළුවන් එකම සත්ව කාණ්ඩේ තමයි මැමීලියාව. පක්ෂීන්ගෙත් මැමීලියා කාණ්ඩේ සමාන ලක්ෂණයක් විදිහට දරුවනේ හෘදයට කුටීර හතරක් තියෙනවා, කර්ණිකා යුගලක් සහ කෝෂිකා යුගලක්. මේ මැමීලියා සත්ව කාණ්ඩේ පැහැදිලිවම රුධිරය සංසරණය වෙනවා පුතේ දිත්ව සංසරණයක් විදියට. ඒ කියන්නේ හෘදය හරහා ශරීරේ පුරා එක්වරක් රුධිරය යද්දි පුතේ හෘදය හරහා දෙවරක් යනවා. තව විදිහින් කියනවනම් සංස්ථානික සංසරණයක් සහ පුප්පුෂීය සංසරණයක් කියලා සංසරණ අවස්ථා දෙකකින් තමයි රුධිර සංසරණය සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා දිත්ව සංසරණයක් කියලා අපි හඳුන්වනවා. ඒ වගේ මැමීලියා සත්ත්ව පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩේ සතුන්ගේ පුතේ විශේෂ තව ලක්ෂණයක් තමයි රුධිරයේ තියෙන රතු රුධිර සෛල ඤෂ්ටි රහිතයි. ඒ නිසා ද්විඅවතල හැඩයක් ගන්නවා. ඒ වගේ මේ කාණ්ඩේ සියලුම සතුන්ගේ දේ උෂ්ණත්වයේ පරිසර උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අචලතාපී. ඒ වගේම අපි කලින් කතා කළා වගේ උරගීන් සම්බන්ධව, ඒ වගේම පක්ෂීන්ගෙත් එහෙමයි. මේ මැමීලියා කාණ්ඩෙත් පුතේ අභ්‍යන්තර සංසේචනයක් තමයි සිදුවෙන්නේ. අපි මේ මූලික ලක්ෂණ කතා කළේ මැමීලියා කියන පෘෂ්ඨවංශී සත්ව කාණ්ඩේ. දරුවනේ එනම් අපි මේ වෙනකොට සාකච්ඡා කළා පිස්කේස් මත්ස්‍යෝ කියන්නේ, ඊළඟට ඇම්ෆිබියාව, ඊළඟට රෙප්ටිලියාව, ඊළඟට ආවේශ සහ මැමීලියා කියලා. අපි ඊළඟට බලමු මේ පාඩමේ ඔබට අවසානයේ දැනගන්න තව පුංචි කාරණාවක් තියෙනවා. මේ සතුන් නම් කරද්දී අවශ්‍ය මොකද එහෙම අවශ්‍ය වෙන්නේ? ඔබ දන්නෝ ප්‍රාදේශීය වශයෙන්, රටවල් වශයෙන්, ආදි වශයෙන් සලකා බැලුවම භාෂාව අනුව එකම සත්වයා එක එක තැනේදී විවිධ නම් වලින් භාවිතයට ගන්නවා. එමුණුත් එම ඕන නිසියාකාරයෙන් හඳුනා ගැනීම එක එක ස්ථානයේදී ගැටලු සහගත වෙනවා. ඒ නිසා ලෝකේ සියලුම අය එකම පොදු නමකින් යම් සත්ව විශේෂයක් හඳුන්වනවා නම් මේ ගැටලු අවම කරගන්න පුළුවන්. ඒ නිසා මේ වෙනුවෙන් ගැළපෙන නාමකරණයක් ජීව විද්‍යාව තුළ හඳුන්වා දීලා තියෙනවා. එතෙන්දී පෙර තිබුණ බහුපද නාමකරණයක් අපි දැනට පාවිච්චි කරන්න පුතේ පද දෙකකින් සමන්විත නමක්. අපි ඒකට කියනවා ද්විපද නාමකරණය කියලා. එතකොට කැරෝලස් ලීනියස් කියන විද්‍යාඥය තමයි මේක හඳුන්වා දෙන්නේ, ද්විපද නාමකරණය 1753 දී. මේ ද්විපද නාමකරණයේදී අපි අනුගමනය කළ යුතු සම්මුතීන් ටිකක් තියෙනවා. එහෙනම් පුතේ මේ ද්විපද නාමකරණය ඔබට පැහැදිලි නම් දෙකයි, එහෙම නැත්නම් පද දෙකයි. පළවෙනි පදයට කියනවා ඝන නාමය, දෙවන පදයට කියනවා විශේෂණ නාමය. ඊළඟට මේ විශේෂණ නාමයට සුළු නාමය කියලා හඳුන්වනවා. මෙතෙන්දි පුතේ මේ පද දෙකේ, ඒ කියන්නේ ඝන නාමය සහ විශේෂණ නාමය කියන දෙකේම මේ ඝන නාමය කියන මේ පළවෙනි පදයේ පළවෙනි අකුර පමණයි පුතේ කැපිටල් අකුරක් වශයෙන් භාවිත කරන්නේ. ඉතුරු සියලුම අකුරු ටික ඉංග්‍රීසි හොඩියේ සිම්පල් අකුරු තමයි යොදාගන්නේ. ඊළාට මේකේ මේ ඝන නාමය පුතේ ලතින් භාෂාවෙන් හෝ එම නැත්නම් ලතින් භාෂාවේ ස්වරූපයට සකස් කළා බොහෝ වෙලාවට තියෙන්නේ. මේ නම් දෙකම එහෙම තමයි. එතකොට මේ ලියද්දි පුතේ ඉංග්‍රීසි අකුරෙන් තමයි ලියන්නේ. එතකොට අපි අත් අකුරෙන් ලියනවා නම් පුතේ නමේ පද දෙක ලියලා මේ නම යටින් ඉරක් ඇඳිය යුතුයි. ඇතැම් අවස්ථාවල පද දෙකට වෙන වෙනම ඉරි කියලා කියන එකේ විශේෂ ගැටලුවක් නැහැ. කොහොම නමුත් නම යටින් ඉරක් යෙදিলা තියෙන්න අවශ්‍යයි. මුද්‍රණයක් කරනව නම් දරුවනේ අනිවාර්යයෙන්ම ඇල අකුරු වලින් මුද්‍රණය වෙන්න ඕනේ. අපිට බොහෝ අවස්ථාවලදී මේ සම්මුතියන් ටික ඔබ දන්නවද බලන්න, විභාගයේදී විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්නත් ව්‍යුහගත කොටසෙත් ප්‍රශ්න දක්වන්න පුළුවන්. බහුවර්ණ වලදී උත්තර හතරට නම් හතර දීලා මේ සම්මුතියන් අනුගමනය කරපු නම ඔබට තෝරන්න සිද්ධ වෙනවා. එමෙ නැත්නම් ව්‍යුහගත කොටසේදී කැපිටල් අකුරු වලින් සම්පූර්ණ නම දීලා මේ සම්පූර්ණීන්ට යටත්ව නිසියාකාරයෙන් නම ඔබට ලියන්නට දීපු අවස්ථා තියෙනවා. ඒ පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න. අපි අද දවසට අදාළ මේ එකකේ කරුණු සාකච්ඡා කරලා අවසන් කරා. ඔබේ අවධානයට මම යොමු කරනවා පුතේ ප්‍රශ්න කිහිපයක්. මම පළවෙනි ප්‍රශ්නේ විදිහට දෙනවා, පාසදාන් සතුන් අයත්වන පෘෂ්ඨවංශී සත්ව කාණ්ඩ සඳහන් කරන්න කියලා. ඔබට ඉතා පහසු ප්‍රශ්නයක් මේක. අපි ගමු හූනා. අයිති වෙන්නේ මොන සත්ව කාණ්ඩයටද පුතේ? මොන පෘෂ්ඨවංශී කාණ්ඩයටද? රෙප්ටීලියානේ. ඊළඟට ගිරවා, අපේ ව්‍යවහාරයෙන් පක්ෂියෙක්නේ, එයා අයිති වෙන්නේ ආවේශලට, ආවේශ කාණ්ඩයට. ගෙම්බා, ඇම්ෆිබියා කියන කාණ්ඩයට. ඊළඟට අපි ගමු මෝරා, එම නැත්තම් තිලාපියා වගේ සත්වේ, මෙයලා ජලයේ ජීවත් වෙන මාළුනේ, එයා අයිති වෙන්නේ මොකටද පුතේ? පිස්කේස් කියන පෘෂ්ඨවංශී කාණ්ඩයට. අපි සලකමු හාවෙක්, එයා දේහය ආවරණය වෙන්නේ ඔබට පැහැදිලි රෝමෝලින්. එහෙම තියෙනවා නම් පුතේ බාහිර කම්පිතී එහෙම තියෙනවා නම් මැමාලියා කියන පෘෂ්ඨවංශී කාණ්ඩය. එහෙම දරුවනේ අපි දෙවෙනි ප්‍රශ්නෙට යොමු වෙමු. මේ ආකාරයේ ප්‍රශ්න මීට පෙරත් විභාගකට යොමු වෙලා තිනෝ. ඉදිරියේදී තවත් වෙනස් කරලා ඔබෙන් අහයි. ඒකට යොමු කිරීමක් වශයෙන් මේ ප්‍රශ්නේ මම ඔබට දෙනවා. අපි බලමු පුතේ ආවේශ හා මැමාලියා කාණ්ඩාන්තර සමානතාවයක්. පැහැදිලිවම සමානතාව අපිට දෙකක් හමු වුණා පුතේ. හෘදේ කුටීර හතරක් තිබුණා. මේ අය අචලතාපි, දෙගොල්ලම අචලතාපි. ඒතර සමානතා. අපි ඊළඟට ඇහුවොත් වෙනස්කම්. වෙනස්කම් අපිට කීපයක් හම්බෙනවා ආවේශ සහ මෙමාලියා අතර. ආවේශලට හොටයක් තිබ්බා, මෙමාලියාට දත් තිබුණා. ආවේශලට පිහාටුත් ආවලින් ආවරණය වෙනවා සම, මෙමාලියාගේ රෝම වලින් ආවරණය වෙනවා. ඊළඟට ආවේශලා බිත්තර මගින් බෝ වෙනවා, මෙමාලියා පැටව මගින් බෝ වෙනවා. ඊළඟට මම තුන්වෙනි ප්‍රශ්නය විදියට යොමු කරනවා, පහත ලක්ෂණ දරන පෘෂ්ඨවංශී සත්ව කාණ්ඩ නම් කරන්න. පහත ලක්ෂණ දරන පෘෂ්ඨවංශී සත්ව කාණ්ඩ නම් කරන්න. පළවෙනි කාණ්ඩේ පුතේ ලක්ෂණය, ජලජ ජීවිතයට හොඳින් මනුවර්තනය වූ. ජල ජීවිතයට හොඳින් මනුවර්තනය වූ, ඔව් පිස්කේස්ලානේ. ඊළඟ මුලින්ම ගොඩබිමට පැමිණි පෘෂ්ඨවංශී කාණ්ඩය කවුද? ඇම්ෆිබියාව. ඊළඟ අංක තුන ලක්ෂණය, හොඳින්ම ගොඩබිමට අනුවර්තනය වුණු ඒ රෙප්ටිලියාවන්. ඊළඟ වායු පරිසරය ජයගත් ආවේශලා. ඊළඟට ජලජ, භෞමික සහ වායව කියන සියලු පරිසර ජයගත්ත කණ්ඩායම මැමාලියා. අවසාන ප්‍රශ්නේ පුතේ, ද්විපද නාමකරණේ සම්මුති ඉදිරිපත් කරන්න. එහෙනම් පුතේ ඝන නාමයේ සහ සුළු නාමයේ හෙවත් විශේෂ නාමයේ කියලා පද දෙකයි. ඝන නාමයේ පළමු අකුර විතරක් කැපිටල් අකුරක්, ඉතිරි සියල්ල සිම්පල් අකුරු. ලිවීමේදී යටින් ඉරක් ඇඳිය යුතුයි, මුද්‍රණයේදී ඇල අකුරු භාවිත කළ යුතුයි. අපි මේ වෙනකොට ඔබේ ජෛව ලෝකය කියන ඒකකේ සියලු කාරණා සාකච්ඡා කළා. විභාගය වෙනුවෙන් ඔබේ යොමු කිරීම කළා. අවසන් කරා, ඔබට මේ කාරණා හොඳින් ධාරණය කරගෙන විභාගයේදී ජය ගන්න, ජීවිතයට මේ කරුණ එකතු කරගන්න කියලා ඉල්ලීමත් එක්ක සමු ගන්නවා. ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම් අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර